ගරු විජිතහෙරත්මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 15ක කාලයක් තියෙනවා.
ගරු කාර්යසභා සභාපතිතුමනි, කඳුකර දමල ජනතාව තමයි ලංකාවට විශාල විදේශ විනිමයක් ලබා දෙන ජනතාව. අවුරුදු 200කට ආසන්න කාලයක් තාම දුක්ඛිත තත්ත්වයේ ජීවන තත්ත්වයක් පසු කරලා අපේ රටට ඩොලර් උපයන වැඩියෙන්ම ශ්‍රමය වෙහෙසන ජන කොට්ටාසය තමයි කඳුකර දමල ජනතාව. නමුත් අවාසනාවට හේතුව තමයි එවැනි විදේශ විනිමය රටට ගෙනාවත් ලංකාවේ දරිද්‍රතාවයෙන් වැඩිම දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාවක් ඉන්නෙත් කඳුකර දමල ජනතාව. ඉතින් අපි කනගාටු වෙන්න ඕනි, රජයන් බලයට පත් වුණා. හැබැයි මේ වෙනතෙක් ඒ ජනතාවගේ ජීවන තත්ත්වය ලංකාවේ සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියන් භුක්ති විඳින ආකාරයෙන් ලබා දෙන්න අපි අසමත් වෙලා තියෙනවා. එතෙන්දී ඔවුන්ගේ රැකියාවේ ස්ථිරතාවය, ඒ වගේම ජීවත් වෙන්න තමන්ගෙම කියලා ඉඩමක්, තමන්ගෙම කියලා නිවසක්, ඒ තමන් ජීවත් වෙන පරිසරය තුළ සෞඛ්‍ය පහසුකම් ටික ලබා ගන්න ක්‍රමවේදයක්, පානීය ජල පහසුකම් ලබා ගන්න ක්‍රමවේදයක් තවමත් සම්පූර්ණ වෙලා නැහැ. ඉතින් මෙහිදී ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් අපි සාකච්ඡා කරනවා. විවිධ ආණ්ඩු විවිධ නායකයෝ හැමදාම පොරොන්දු දෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් නැවත පොරොන්දුවක් දුන්නා. මේක අලුත් පොරොන්දුවක් නෙමෙයි. මීට කලිනුත් පහුගිය 2015 19 කාලවකවානුවෙත් අගමැතිවරයා ලෙසත් එතුමා පොරොන්දු දුන්නා. වතුක කඳුකරයට ගිහිල්ලා, හැටන් නගරයට ගිහිල්ලා, නුවරඑළියට ගිහිල්ලා ඒ ජනතාව ආමන්ත්‍රණය කළ පොරොන්දු දීලා ආවා. හැබැයි තවමත් අපි අසමත් වෙලා තියෙනවා. මේකේ ප්‍රධානම කාරණාව තමයි මිලියන 1.5ක් විතර වෙන මේ කඳුකර දමල ජනතාවට අද වෙනකන් තමන්ගෙම කියලා තැපැල් ලිපිනයක් සඳහන් කරන්න තරම්වත් අයිතිවාසිකමක් තියෙන ඉඩම් කෑල්ලක් නිවහනක් නැහැ. මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකුත් තියෙනු, තමන් ඉන්න තැන නිශ්චිතව සඳහන් කරන්න පෝස්ටල් ඇඩ්‍රස් එකක්, තැපැල් ලිපිනයක් සඳහන් කරන්න විදිහක් නැහැ. එහෙම ලිපිනයක් නැහැ. අපේ රටේ ඇත්තටම ගත්තොත් රටක් නැහැති, තමන්ගෙම කියලා රටක් නැති තත්ත්වය. අපි කිව්වට ශ්‍රී ලාංකික පුරවැසියෝ කියලා ප්‍රායෝගික ගත්තොත් ඇත්තටම උන්ට ඔවුන්ගෙම කියලා ඉඩමක් නිවහනක් නැහැ. ඒ කියන්නේ ඔවුන්ක කියලා ජීවත් වෙන්න තමන්ගේ අයිතියක් නැහැ. ඉතින් ඉඩම් ඔප්පු ලබා දෙනවා කියලා විවිධ අවස්ථාවල පොරොන්දු දීපුවා ඇත්ත. හැබැයි පොරොන්දු දුන්නට මේ වෙනතෙක් තමන්ගේ කියලා නීත්‍යානුකූලව තහවුරු කරගන්න ඔප්පුවක් කිසි ලැබිලා නැහැ. විවිධ බලපත්‍ර දුන්නා, විවිධ පොරොන්දු පත්‍ර දුන්නා. සමහර තැන්වල ඉන්දියන් ආධාර යටතේ නිවාස හදන්න පටන් ගත්තා. හැබැයි ඔප්පුව නිරවුල් නැහැ. එතකොට කොයි වෙලාවේ තමන්ට එතනින් යන්න වෙයිද කියන සැකය, අවිශ්වාසය උන්ට තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒ අපි මතකයි 1992 තමයි වතු සමාගම් වලට මේ වතු පවරලා දුන්නේ. අවුරුදු 55ක කාලයක් සඳහා තමයි ගිවිසුම් අත්සන් කළා තියෙන්නේ. ඒ අනුව ගත්තම 2047 වෙනකන් කාලෙ තියෙනවා. තව අවුරුදු 27යි තියෙන්නේ. හැබැයි එදා තිබිච්ච තත්ත්වය අද ඒ වතු වල නැහැ. 1992 මේ වතු සමාගම් වලට පවරනකොට ඒ බොහෝ වතු සමාගම් වල තේ දළු ප්‍රමාණයන් 65% විතර තිබුණා. අද වෙනකොට ඒවා අඩු වෙලා 35-30% බැහැලා තියෙනවා. ඇත්තටම ගත්තොත් බොහෝ වතු මුඩු බිම් බවට පත් වෙලා තියෙනවා. සමහර තැනක දෙහික සංවර්ධනය කළා යන් පවත්වගෙන යනවා. නමුත් බොහෝ වතු ඇත්තටම ගත්තොත් එදා තිබිච්ච තත්ත්වෙ නැහැ. ඒතර දැන් සමාගම් කීපයයි නිවැරදිව ගණන් වාර්තා දෙන්නේ. 14ක් දීලා නැත්තම් රජයට වගකීමක් තියෙනවා ඒ පිළිබඳ විගණනයක් කරලා, එයාගේ ලාභ ලාභ තත්ත්වය හොයා බලලා, ඇත්තද මේ කියන්නේ, මේක බොරුවක්ද, මේක ඇත්තක්ද, ඇත්තනම් පාඩුද, පාඩු නම් පාඩු වෙන්න හේතු මොනවද, ඒවා හොයලා බලලා මැදිහත් වීමක් කරන්න පුළුවන්. ඒක ඒ ඇත්ත එක්ක සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, දැන් මේ ඉන්දියාවෙන් ලැබිච්ච නිවාස ආධාර වැඩසටහන යටතේ දැන් මේ නිවාස හදන්න පටන් ගත්ත මීට බොහෝ කාලයකට කලින්, මොකද උතුරේ අවතන් වෙච්ච අයට නිවාස ලබා දෙන්න පටන් ගත්ත වෙලාවෙම තමයි සමාන්තරව වතුකර කඳුකර දෙමළ ජනතාවට ඉඩම් ගෙවල් ලබා දෙන්න නිවාස ආධාර වැඩසටහන ආවේ. නමුත් බොහෝ ගෙවල් තියෙනවා නුවරඑළිය මස්කෙළිය බදුල්ල නුවර ඒ බොහෝ තැන් තියෙනවා බාගෙට ගෙවල් හදලා තියෙන ගෙවල් වැඩ ඉවර කළා නැහැ මොකද එදා දීපු මුදලෙන් මේ වැඩි වෙන උපකරණ සහ සිමෙන්ති වැලි ගඩොල් ඒ අනිකුත් නිවාස උපකරණත් එක්ක ඒගේ හදාගන්න බෑ ඒතර බාගෙට හදපු ගෙවල් කීයක් තියෙනවා ඒතර දැන් ඒ මුදල මදි ඒ නිසාම අංග සම්පූර්ණ නිවහනක් හදාගන්න බැරි වෙච්ච තැන් ගොඩක් තියෙනවා එතෙන්දී ඉඩම් ප්‍රශ්නේ නිවාස ප්‍රශ්නේ අද ගත්තොත් ලයින් කාමරවල තවමත් 66.7% කඳුකරේ දමන ජනතාව තවමත් ලයින් කාමරවල ජීවත් වෙනවා අඩුම ගන්නේ තමන්ගේ ලයිම ඉස්සරහා පිටිපස්සේ තියෙන ඒ හිස් භූමිය තුල తాවකාලිකව වරිච්ච බිත්ති කැල්ලක්කට ගහලා කුසි කැල්ලක්වත් හදාගන්න බෑ දැන් අලුත්ම තත්ත්වෙ තමයි එහෙම හදාගන්න කියොත් වහම රස්සාවෙන් එලියට දානවා ජොබ් එක නැති කරනවා ඉස්සරනම් කම්කර උසාවියට ගිහිල්ලා නීතිමය ක්‍රියාමාර්ගයෙන් හරි පොඩි සහනයක් ගන්න පුළුවන්කම. නමුත් මෑතක ගත්තොත් බොහෝ වතු හිමියන් විසින් එවැනි දෙයක් කරොත් වහම වත්තෙන් රස්සාවෙන් එළියට දානවා. ඒ වගේම තමයි මේ වතු ජනතාවගේ විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය. කාලයක් තිස්සේ අපි කතා කරමු. මේ පාර්ලිමේන්තුවේ වාද විවාද කරලා ඇති ඕනතරම් කාලෙ. නමුත් කියන්න කනගාටුයි. ඒබී පාසල් ජාතික පාසල් උසස් පෙළ විද්‍යාව ගණිතය තාක්ෂණික විෂයන් උගන්වන්න පුළුවන් ගුරුවරු ඉන්න අංග සම්පූර්ණ පාසල් කීයෙන් කීයද තියෙන්නේ 60න්වල යම් ප්‍රමාණයකට පහසුකම් තියෙන ඉස්කෝලයක් තියෙනවා බණ්ඩාරවිල පූනාගල කොස්ලන්දේ වත්තේ උසස් පෙළට අධ්‍යාපනයේ සුදුසුකම් ලැබන දරුවා උදේ පාන්දර කෝච්චිය නැගලා 60න්වලට ඇවිල්ලා බණ්ඩාරවිල ඉඳලා පන්තියේ තියෙන පන්තියට ගිහිල්ලා නැවත හැන්දෑ වෙනකොට බණ්ඩාරවිලට පූනාගල වත්තට යන තත්ත්වයක් තාම තියෙනවා රත්නපුර දිස්ත්‍රික්ක ගැන කතා කරා ඒබී පාසල් නම් කරලා තිනෝ කීපයක් හැබැයි රත්නපුර බලංගොඩ කහවත්ත රක්වාන ඉස්කෝලේ විතරයි යම් කිසි ප්‍රමාණයකට හරි ගුරු ප්‍රමාණයක් ඉන්නේ ඒත් සම්පූර්ණ නැහැ ඒකට තවම අපි වැඩසටහනක් හදලා නැහැ මේ කඳුකර දෙමළ ජනතාවගේ දරුවන් ඉගෙන ගන්න පාසල් වලට විශේෂයෙන්ම උසස් පෙළ විද්‍යාව සහ ගණිතය තාක්ෂණ විෂයන් උගන්වන තත්වයකට ගේන්නේ කඳුකර දෙමළ ජනතාවගෙන් වෛද්‍ය විද්‍යාලයට දරුවෝ කී දෙනෙක් ඇවිල්ලා තියෙනවා අපේ ලංකාවේ විශ්වවිද්‍යාල හදන්න කතා කරනවා විශ්වවිද්‍යාල අලුතෙන් හදන්න පම්පෝරි ගහනවා හැබැයි කඳුකර දෙමළ ජනතාව උසස් පෙළ ජීව විද්‍යාව හදාරලා වෛද්‍ය පීඨයට දරුවන් කී දෙනෙක් යනවද ජීව විද්‍යාව විෂය ඉගෙන ගන්න ඉස්කෝල කීයක් තියෙනවද විශ්වවිද්‍යාලේ හදන්න ඕනි ඒ ගැන අපේ විරුද්ධත්වයක් නැහැ හැබැයි ප්‍රමුඛතාවය දෙන්න ඕනි මේ කඳුකර දෙමළ ජනතාවට උසස් පෙළ විද්‍යාව ගණිතය හදාරන්න පුළුවන් පහසුකම් ටිකක් ලබා දෙන්න. ඉතින් මේ ප්‍රධාන දිස්ත්‍රික්ක කීපෙම එහෙම නැ හැකියාවක් පහසුකමක් නැහැ. එතකොට තමයි අර ඩොලර් මිලියන ගණන් ලංකාවට ගෙන්න දහඩිය මහන්සිය ශ්‍රමය වගුරන ඒ කම්කරු ජනතාව ඒ තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න බැරුව දුක්ඛිතත් තියෙන්නේ. දරිද්‍රතාවයේ ගත්තොත් මන්දපෝෂණේ වැඩිම මන්දපෝෂණ තත්ත්වයෙන් ඉන්නේ කඳුකර දෙමළ ජනතාවගේ දරුවෝ. ඒ තත්ත්වය අවාසනාවන්ත තත්ත්වයක්. අපි ආණ්ඩුව විසින් පොරොන්දු දෙන බව ඇත්ත. පර්චස් 10ක ඉඩම් කැල්ලක් දෙනවා කියලා පොරොන්දුවක් දීලා තියෙනවා ඇත්ත. හැබැයි තවම නීත්‍යානුකූල ඔප්පුවක් සහිත ඉඩම් කැල්ලක් දීලා නැහැ. මේක දැන් අවුරුදු ගාණක් තිස්සේ කීකේ ඉන්න පොරොන්දු වෙනවා. එදා රුපියල් 1000 පඩි වැඩිවීම. මේ පාර්ලිමේන්තුවේ කොච්චර වාද විවාද කරන්න උනාද? අන්තිමට නිමල් සිරිපාල ඇමතිවරයා එදා කම්කරු ඇමතිවරයා විදිහට නිශ්චිතව දෙන්න තීන්දුව කරේ නැහැ. ඒක දැම්මා පරිපාලක සභාවට ඒ සාකච්ඡාවට. ඒ සාකච්ඡාවේදී අන්තිමට උසාවි ගියා. උසාවි ගිහිල්ලා උසාවියේ අවුරුදු දෙකක් තුනක් ඇදුනා. එතෙන්දිත් රුපියල් 900යි වැටුප රුපියල් 100ක් දීම නම් රුපියල් 1000 කියන එක අද රුපියල් 1000 මොනවද කරන්න පුළුවන් දවසකට? රුපියල් 1000 වැටුප දවස් 25ක් වැඩ කරොත් තමයි රුපියල් 1000ක් ලැබෙන්නේ. රුපියල් 1000 දවස් 30ම මාසෙ වැඩ කරත් රුපියල් 30000. ඒ කියන්නේ අපේ රටේ දෛනික ආදායම රුපියල් 1000 කියන්නේ ලෝකයේ පිළිගත් දරිද්‍රතා රේඛාව ඩොලර් 3.5. ඒ ඩොලර් 3.5ක ආදායමවත් ලැබෙන්නේ නැහැ. ඒතට කඳුකරේ දෙමළ ජනතාව විශේෂයෙන් වතුවල වැඩ කරන කම්කරු ජනතාව 100%ක්ම ඉන්නේ ලංකාවේ දරිද්‍රතා රේඛාවෙන් පහළ. එතකොට ඒක සෝචනීය තත්වයක් නේද? හැබැයි ඒගොල්ලෝ තමයි වැඩිම ඩොලර් ලංකාවට උපයන්නේ. ලංකාවට වැඩියම විදේශ විනිමය හොයන අය අද ලංකාවේ ඉන්නේ දරිද්‍රතා රේඛාවෙන් පහළ. ඒක මේ දරුවන්ට මේ කඳුකර දෙමළ ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය දෙන්න එක දිස්ත්‍රික් එකකට අඩුම ගානේ අංග සම්පූර්ණ ජාතික පාසලක්, විද්‍යාව ගණිතයේ තියෙන අංග සම්පූර්ණ පාසලක් තවම ඉදි කරලා නැහැ. ඒ වගේම තමයි ඔබතුමා වතු විතරක් නෙමෙයි ජල සම්පාදන ඇමතිවරයා නිසාම වතු කරේ ජනතාව විඳින තවත් ලොකුම ප්‍රශ්නයක් තමයි පානීය ජල ප්‍රශ්නේ. මම මතකයි 1987 යුනිසෙෆ් ආයතනයේ තමයි පටන් ගත්තේ කනුකර විශේෂයෙන් වතු කරේ ජනතාවට පානීය ජලය ලබා දෙන ව්‍යාපෘති. එදා යුනිසෙෆ් ආයතනයේ පටන් ගත්ත යුනිසෙෆ් ආධාරය යටතේ කඳුකර දෙමළ ජනතාවට පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘති 1992 වෙනකන් හොඳට සාර්ථක ක්‍රියාත්මකව ඉස්සරහට ආවා. හැබැයි 92 වතු සමාගම් වලට දුන්නාට පස්සේ ඒ පානීය ජල ව්‍යාපෘති බොහෝ ප්‍රමාණයක් අඩාල වුණා, ඒව නඩත්තු කටයුතු වලින් අයින් වුණා. අද වෙනකොට හැම වත්තෙම තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි වත්තේ ලයිමට බොන්න වතුර නැහැ. ඒතර පානීය ජල ව්‍යාපෘති යම් යම් ප්‍රමාණයකින් ඒ අය එකතු වෙලා හදාගත්තේ ව තියෙනවා. සමහර තැන්වල ප්‍රාදේශ සභාවට නගර සභාවට මැදිහත් කතා කළා ඒ අය හරහා යම් ප්‍රමාණයක ලබාගෙන තියෙනවා. හැබැයි ඒ ලබාගෙන තියෙන්නේ මීටර දාලා. හැබැයි වත්තේ වතුර ඇල යනවා. ඒක දකින්නවා ඒ ජනතාව. එහෙම තියෙද්දිත් එයට බොන්න වතුර ටික පිරිසිදු පානීය වතුර ටික ලබා දීලා නැති තත්ත්වයක් බොහෝ තැන්වල තියෙනවා. සෞඛ්‍ය තත්ත්වය ගත්තොත් ඔබතුමාම දන්නවා පිළිගන්නු එදා තිබිච්ච ඒ වතු රෝහල් වල තිබිච්ච තත්ත්වය අද තියෙනවද?
ගරු මන්ත්‍රීතුමා තමයි නිත්‍ය තුනක කාලේ
වතු ඩිස්පෙන්සරි වල ඇත්තරම ගත්තොත් අද ඒවා ගොඩක් ඒවා වැහිලා ඒවා ජාතික රෝහල් පද්ධතියට අනුයුක්ත කරන්න කියලා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා. ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තට බොහෝ වතල වතු වල තිබිච්ච ස්පිරිතාල ඇත්තම ඩිස්පෙන්සරි අද වැහිලා තියෙන්නේ. මම දැක්ක සමහර තිබිච්ච ඒවා දැන් කාර්යාල දාලා වෙන වෙන පරිපාලන ගොඩනැගිලි ක්‍රියාත්මක වෙනවා. ඒ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් ඇත්තරම මේ වතු පාසල් වතු රෝහල් කියලා නම් කරන එකත් වැරදි. මේ ලංකාවේ පුරවැසි විදිහට අපි එක සලකනවා නම් ඒ කඳුකර දෙමළ ජනතාව ශ්‍රී ලාංකික පුරවැසි විදිහට සලකනවා නම් අපව වෙන් කළා වතුකර පාසල් වතුකර රෝහල් කියලා කියන්න ඕනේ නැහැ. මේ ශ්‍රී ලංකාවේ රෝහල් ශ්‍රී ලංකාවේ පාසල් එහෙමයි වෙන්න ඕනේ. හැබැයි ඒ දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගන්න ඒ වගේම දෙමළ මාධ්‍ය භාෂාවෙන් තමන්ගේ අසනීපේ කියා ගන්න පුළුවන් වෛද්‍යවරු ඉන්න නර්සස්ලා ඉන්න පහසුකම් තියෙන රෝහල් අවශ්‍යතාවය තියෙනවා. ඒකට ප්‍රමුඛතාවය දීලා නැහැ. අලුතෙන් විශ්වවිද්‍යාල හදන්න කලින් ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. ඊළඟ ලොකුම ප්‍රශ්නේ තමයි පරිපාලන ප්‍රශ්නේ. විවිධ රාජ්‍ය පරිපාලන ඇමතිවරු පොරොන්දු දුන්නා. විශේෂයෙන්ම නුවරඑළිය අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල තියෙන ප්‍රශ්නේ. 225,000 230,000 විතර අඹගමුව නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ජීවත් වෙනවා. හැබැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල නැහැ. පොරොන්දු වුණා 2021 මට මතකයි ගාල්ල දිස්ත්‍රික්කේ නුවරඑළිය දිස්ත්‍රික්කේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අලුතෙන් ආරම්භ කරන්න ඒවට සේවකයන් යොදලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් පත් කරන්න එකඟතාවයකට ආවා. හැබැයි අද වෙනකම් ක්‍රියාත්මක නැහැ. ගාල්ල එක කෙරුණා. ගාල්ල එක කිරිච්ච එක හොඳයි. ගාල්ල ඇමති හිටියේ ඉඳ කරා. හැබැයි නුවරඑළිය දිස්ත්‍රික්කේ අද ඒක තාම නැහැ. අංග සම්පූර්ණ කළ නැහැ ඔබතුමා දන්න. සා මේ පරිපාලන ගැටු නිසා ඇත්තටම ගත්තොත් 225,000 කියන්නේ විශාල ජනගහනයක්. සා භූමිය ගත්තොත් විශාල වපසරියක් පුරාවට ජීවත් වෙන ජනගහනයක් ඉන්නේ. එයට වෙනම දිස්ත්‍රික් එකකට යනවා වගේ තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ වැඩක් කරගන්න යන්න තියෙන්නේ. සා පරිපාලන මේ ගැටු ඊළඟට ඒ දැනටත් කඳුකර දෙමළ ජනතාව නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කී දෙනෙක් රාජකාරිවල යදලා තියෙනවද? රජයේ සේවය යදලා තියෙනවද? කලාතුරකින් දෙන්නෙත් තුන්දෙනෙක්. මම දැක්ක කහවත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දෙන්නයි ඉන්නේ. තුර කහවත්ත රක්වන ඒ ආසනය කියන්නේ වැඩිම වැඩි කඳුකර දෙමළ ජනතාව ජීවත් වෙන ප්‍රදේශයක්. හැබැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ
දෙමළ කාලය අවසන්
කරන්න වැඩ කරන්න පුළුවන් දෙන්නයි ඉන්නේ. ඒ නිසා මේ අඩුපාඩු ගැන ගොඩක් කියන්න තියෙනවා. අඩුපාඩු කියන එකට විතරක් නෙමෙයි මම ඇමතුමාගෙන් මැදිහත් වීමක් ඉල්ලා සිටින්නේ රජයක් විදිහට. පුද්ගලික ඔබතුමාගෙන් නෙමෙයි රජයක් විදිහට. අපිට වැඩිම විදේශ විනිමයක් ලංකාවට රට ගේනවා නම් ඒ විදේශ විනිමයෙන් යම් ප්‍රමාණයක් හෝ එයයි වෙනුවෙන් වෙන් කරලා කඳුකර දෙමළ ජනතාව වෙනත් ඉන්දියාවෙන් ගෙන්නපු ජනතාවක් කියලා වෙනස් කොට සලකන්නේ නැතුව ශ්‍රී ලාංකික පුරවැසියන් විදිහට සලකලා ඔවුන්ට ලැබිය යුතු අයිතිවාසිකම් ඔවුන්ගේ උරුමයන් වහාම ලබා දෙන්න රජයේ මැදිහත් වූ යුතු කීමින් මානතර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. කරු තොණ්ඩවන් නැවතුමා.
ගෞරව විජිත හේරතුරු පිනර අවර්ගලේ. Honorable member. Honorable member, can you hear you? கௌரவ விஜித உறுப்பினர் அவர்களே, நீங்க எழுப்பிய சில கேள்விகள் நியாயமான கேள்விகள், அனைத்துக்கும் நான் கட்டாயம் பதில் சொல்லி ஆகணும், ஏன்னா பொறுப்பான அமைச்சர் என்கிற ரீதியில. முதல் விஷயம், நீங்க சொல்லியிருந்தீங்க 2015 தற்போதைய ஜனாதிபதி அன்றைய பிரதமர் பல்வேறு வாக்குறுதிகள் கொடுத்திருந்தாரு, அந்த வாக்குறுதிகளை கொடுத்து நிறைவேற்ற முடியாம போனாரு, அப்படிதான் இந்த இவரோட செயல்பாடுகள் இருக்கும்னு. என்னை பொறுத்த வரைக்கும் ஜனாதிபதி என்கிறவர் அவர் வந்து மலையக மக்களுக்கு மட்டும் ஜனாதிபதி இல்லை, இந்த நாட்டில் இருக்க அனைத்து மக்களுக்கும் ஜனாதிபதி. அந்த மலையக மக்களோட பொறுப்பை என் கையில் ஒப்படைச்சிருக்காரு. என்னதான் அவர் வாக்குறுதி கொடுத்தாலும் அதை நிறைவேற்ற வேண்டியது என்னோட கடமை, என்னுடைய கடமை, என்னோட குழுவோட கடமை. இன்னைக்கு ஒரு திறமையான அமைச்சர் நான் இங்கே உட்காந்துருக்கேன் நீங்க நம்புவீங்கன்னு நான் நம்புறேன். அதே வகையில் எனக்கு ஒரு திறமையான குழு இருக்கும்னு நீங்க நம்புவீங்கன்னு நான் நம்புறேன். என்னை பொறுத்த வரைக்கும் நாங்கள் வந்து ஒரு வாக்குறுதி கொடுத்தா கட்டாயம் நாங்கள் நிறைவேற்றுவோம். அந்த சமயத்தில் தான் நாங்கள் இதுவரைக்கும் இந்த மலையக மக்களை பொறுத்தாலும் சரி, நீர்வளத்துறையை பொறுத்தாலும் சரி, நாங்கள் வந்து எந்த விதமான கட்சி ரீதியான வேலை திட்டங்களையும் கொண்டு வந்தது கிடையாது. பாராளுமன்றத்தில் அனைத்து வேலை திட்டங்களையும் சமர்ப்பிப்போம். இப்போ காலையில் நான் கௌரவ உறுப்பினர் ரவுஃப் ஹக்கீம் அவர்கள்கிட்ட கூட நான் தெளிவுபடுத்தினேன், நான் வந்து கடந்த மாசப்போ இந்த நீர்வளத்துறையில் ஒரு பிரச்சனை வரும்போது முன்னாள் நீர்வளத்துறை அமைச்சர்கள் அனைவரையும் நான் ஒரு மேடைக்கு அழைத்தேன். ரவுஃப் ஹக்கீம் கௌரவ உறுப்பினர் அவர்கள் மட்டும்தான் வரல. ஆகவே இப்படி பெருந்தோட்ட மக்கள் சம்பந்தமா இந்த 1000 ரூபாய் சம்பள பிரச்சனை போகும்போது நான் உங்க கட்சிக்கிட்டையும் பேசியிருந்தேன், ஏன்னா நீங்களும் அந்த சம்பள நிர்ணய சபையில ஒரு அங்கத்துவர், நீங்களும் ஒத்துழைச்சிங்க, நாங்களும் ஒத்துழைச்சோம். கடைசியில என்னதான் நம்ம சொன்னாலும் கூட்டப்பந்தம் இன்னைக்கு இல்லாம போய் மக்களும் கஷ்டத்தை அனுபவிச்சுட்டு இருக்காங்க. ஆகவே அதை நாங்க திருப்பி சீர்திருத்த வழியை பார்த்தாங்க. இன்னொரு சில விஷயங்கள் சொல்றேன். நீங்க ஒரு தவறான விடயத்தை சொல்லியிருக்கீங்க, மக்கள் அப்படி திசை திருப்ப கூடாது. நீங்க ஒரு விஷயம் சொல்லியிருந்தீங்க, அதாவது மக்களுக்கு ஒரு முகவரி கிடையாது, அதாவது கோர்ட்ஸ்ல வந்து கோர்ட்ஸ்லயும் ஒரு தீர்மானம் கொடுத்துருக்காங்க, ஆனா மக்களுக்கு இந்த மாதிரி ஒரு முகவரி கிடையாது, ஒரு இலக்கம் கிடையாது. ஒரு சின்ன உதவி நீங்க எனக்கு பண்ணுங்க. உங்க முன்னால் ஒரு பேனா பேப்பர் இருக்கும், மிஸ் பி யாலினி, ஹவுஸ் நம்பர் 1, நியூ லைஃப் ஹவுசிங் ஸ்கீம், லோவர் டிவிஷன், கிளாரண்டன் எஸ்டேட், 4. நீங்க ஒரே ஒரு லெட்டரை மட்டும் போட்டு அனுப்புங்களேன், உங்க வீட்டு முன்னால போய் சேருதல் யாருன்னு பாருங்க. சமீபத்தில் நாங்கள் வந்து இது நாங்கள் கௌரவ உறுப்பினர் இம்தியாஸ் பக்கீர் மக்கர் அவர்கள்கிட்ட நான் தெளிவுபடுத்திருக்கேன். நாங்கள் ஏன்னா ஒவ்வொரு பாராளுமன்ற அமர்வுலையும் அவர் அந்த கேள்வி எழுப்புவார், அதுக்கு நான் பதில் சொல்ல வேண்டிய கட்டாயம். உங்களோட அக்கறை எனக்கு புரியுது, ஆனால் அதே நேரத்தில் நாங்கள் பண்ணியிருக்க வேலைக்கும் நீங்கள் அங்கீகாரம் கொடுப்பீங்கன்னு நான் எதிர்பார்க்குறேன். ஏன்னா இந்த சமீபத்தில் தொடர்ந்த கிளாரண்டன் எஸ்டேட்ல இருந்த வீடு திட்டத்துக்கு நாங்கள் வந்து தனித்தனியாக முகவரி கொடுத்துருக்கோம். என்னதான் எங்களால் 176,000 வீடுகள் கட்ட முடியலனா கூட உடனே லைன் அறைகளுக்கும் நாங்க வந்து ஒரு முகவரி கொண்டாந்துருக்கோம். இதை வந்து PHDT நிறுவனம் மூலமா கொண்டாந்துருக்கோம். அதையும் நாங்க உங்க கிட்ட கட்டாயம் கலந்துரையாடுவோம். அதுல உங்களுக்கு ஏதாச்சும் ஆச்சரியமான இல்லாட்டி கருத்துக்கள் இருந்தா கட்டாயம் எங்களோட பகிர்ந்து வைக்கணும்னு நம்புறேன். ஆனா ஒரு விஷயம் நான் உங்களுக்கு இந்த இடத்துல கட்டாயம் நான் நன்றி சொல்லி ஆகணும், ஏன்னா இந்த விஷயத்த நாங்க பல்வேறு முறை சொல்லி பார்த்துட்டோம், ஆனா இன்னைக்கு நீங்களே சொல்லியிருக்கீங்க. கடந்த அரசாங்கத்துல வீடு திட்டம் வந்திருக்கு, நாங்கள் இல்லைன்னு சொல்ல, ஆனால் அந்த வீடு திட்டம் வரும்போது மக்கள்கிட்ட இந்த வீடு திட்டத்தை ஒப்படைக்கும் போது சொல்லியிருந்த விஷயம், அதாவது காணி உறுதி பத்திரம் வழங்கியிருக்குன்னு. முன்னாள் அமைச்சர் மறைந்த ஆறுமுக தொண்டுமான் அவர்கள் வந்து நிரூபித்தார் பாராளுமன்றத்தில், அப்படி அந்த காணி உறுதி பத்திரம் வரல, இது வந்து ஒரு பெர்மிட், அதை இன்னைக்கு நீங்களும் உறுதிப்படுத்தியிருக்கீங்க. ஆனால் இந்த 10 பேஜ் காணி விவகாரத்தை பொறுத்த வரைக்கும் இது வந்து நாங்கள் மட்டும் எடுக்க போகிற முடிவில்லை, இது மலையக தமிழ் கட்சிகள் மட்டும் எடுக்க போகிற முடிவில்லை, பாராளுமன்றத்தில் அனைத்து கட்சியும் முன்னால் வாங்க நாங்கள் அழைப்புதல் விடுறோம். பிரதமர் அவர்கள் தலைமையில் ஒரு குழு ஒன்று நியமிச்சிருக்காங்க, கட்டாயம் எல்லாரும் ஒரு அழுத்தம் கொடுத்தா இது ஒரு இதை இந்த விஷயத்தை சாத்தியமாக்க முடியும்னு எனக்கு ஒரு நம்பிக்கை இருக்கு. ஏன்னா இப்போ இருக்க பொருளாதார நெருக்கடியில் அமைச்சியினூடாக ஒரு 500 வீடுகள் தான் கட்ட முடியும், இந்திய அரசாங்கம் மூலியமா ஒரு 10,000 வீடுகள் தான் எடுக்க முடியும், ஆனால் 176,000 குடும்பங்கள் இருக்காங்க இந்த வீட்டு பிரச்சனை உள்ளவங்க. ஆகவே அவங்களுக்கு நாங்கள் வந்து தேயில தோட்டமோ இல்லாட்டி விவசாயம் செய்யற காணியோ இல்லாட்டி ரோட்டோரத்தில் இருக்க காணியோ நாங்கள் கேட்கல. நாங்கள் கேட்குற காணி வந்து அவங்க இப்போ வாழ்ற இடத்துல தான் நாங்கள் காணி கேட்குறோம். கட்டாயம் இது ஒரு தீர்வு பெற்றுக் கொடுக்க முடியும்னு எங்களுக்கு ஒரு நம்பிக்கை இருக்கு. அனைவரும் நீங்க ஒத்துழைப்பீங்க நான் எதிர்பார்க்கறேன். இன்னொரு விஷயம், நீங்க இந்த நீர் பிரச்சனையை பத்தி சொல்லியிருந்தீங்க, குடிநீர் பிரச்சனை பெருந்தோட்டங்கள்ல. இந்த பிரச்சனை வந்து முந்தா நேற்று வரைக்கும் எனது அமைச்சி, நான் என்னோட அமைச்சியில் இருக்க அனைத்து ஊழியர்களும் நாங்கள் தொடர்ச்சியாக பேசிட்டே இருந்தோம். ஏன்னா இதுல இருக்க பிரச்சனை என்னன்னா, கிட்டத்தட்ட மலையக பகுதிகளுக்கு 44% மக்களுக்கு குடும்பங்களுக்கு குடிநீர் வழங்கப்பட்டிருக்கு. ஆனால் இதில் பிரச்சனை என்னன்னா, உறுப்பினர் அவர்களே, மக்கள் அதை ஏற்றுக்க மாட்டேங்கிறாங்க. நான் வெளிப்படையாக இந்த உண்மையை அவங்கள்ட்ட சொல்கிறேன். ஏன்னா அவங்க வந்து நூறு வருஷமாக அவங்க வந்து அந்த ஊற்றுலேருந்து தண்ணி குடிச்சிட்ருக்காங்க. நாங்கள் வந்து அங்கே ஒரு வாட்டர் ட்ரீட்மெண்ட் பிளான் போட போனால் மக்கள் அதை ஏற்றுக்க மாட்டேங்கிறாங்க. ஏன்னா அது அவங்களுக்கு அந்த விழிப்புணர்வு பத்த மாட்டேங்குது. உங்கள் பின்னால் இருக்க கூட்டமைப்போட உறுப்பினர் இருக்கிற இடத்துல கூட இதே பிரச்சனைகள் தான் நாங்கள் சந்திக்கிறோம். மக்களுக்கு வந்து புரிய மாட்டேங்குது சுத்தமான தரமான குடிநீரோட முக்கியத்துவம் என்னான்னு. ஆகவே தான் நாங்கள் முந்தானேத்து அனைத்து அமைச்சு செயலாளர்கள் கிட்ட பேசணும். அதே மாதிரி நிறுவனங்கள் பெருந்தோட்ட நிறுவனங்களோடையும் பேசியிருக்கோம். இது சம்பந்தமாக கட்டாயம் ஒரு தீர்வு எடுக்க முடியும்னு நம்புகிறோம். ஏன்னா நீங்கள் ஏற்கனவே சொன்ன மாதிரி அந்த ரூரல் கம்யூனிட்டி வாட்டர் சப்ளை, அவங்க வந்து 5000 சிபிஓ கம்யூனிட்டி பேஸ்ட் ஆர்கனைசேஷனோட வேலை செய்கிறாங்க. அதே மாதிரி ஒரு சிஸ்டம் நாங்கள் பெருந்தோட்டத்துக்கு புதுசாக கொண்டாட முடியுமான்னு நாங்கள் யூஎனோடையும் பேசியிருக்கோம். ஸோ கட்டாயம் எனக்கு அதில் நீங்கள் ஒரு 2 வாரம் காலப்பகுதிக்கு தந்தால் கட்டாயம் சம்பந்தமாக நான் ஒரு தெளிவான பதில் உங்களுக்கு திருப்பி கொடுப்பேன். இறுதியாக இந்த டிஸ்பென்சரியை பற்றி பேசியிருந்தீங்க. முன்னாள் அமைச்சர் கேலிய ரம்புக்கோலா அவர்கள் முன்னாள் சுகாதார அமைச்சியில் இருக்கும்போது கிட்டத்தட்ட 486 டிஸ்பென்சரியை வந்து அரசாங்கம் பார்வை எடுக்குதுன்னு ஒரு அமைச்சியின் ஆவணம் தயாரிக்கப்பட்டு சமர்ப்பிக்கப்பட்டுச்சு. அதுக்கு அங்கீகாரமும் வந்துருச்சு, அங்கீகாரமும் அனுமதியும். ஆனால் துரதிருஷ்டவசமாக பொருளாதார நெருக்கடி ஏற்பட்டுச்சு, அதே மாதிரி அரசியல் ரீதியான ஒரு சிக்கல் ஏற்பட்டனால எல்லாம் தள்ளி போச்சு. ஆனால் இப்போ இருக்க சூழ்நிலைன்னா வெளிப்படையாக சொல்கிறேன், நான் வந்து இந்த சபையில் அரசாங்கம் அதை பார் எடுக்கும்னு சொன்னால் அது நான் வந்து சொல்கிற பொய்யா போகும், எனக்கு அப்படியெல்லாம் பேச தெரியாது. ஆனால் உண்மையான விஷயம், நாங்கள் வந்து இன்னொரு 2-3 மாதத்துக்குள்ளார ஒரு புதிய முயற்சி ஒன்று ட்ரை பண்ணுறோம். அது வந்து இந்த பப்ளிக் ப்ரைவேட் பார்ட்னர்ஷிப் மாடலில். ஏன்னா பெருந்தோட்ட நிறுவனங்களை பொறுத்த வரைக்கும் அவங்களுக்கு தான் பொறுப்பு இருக்கணும் அவங்களோட தொழிலாளர்களை பாதுகாக்கிறதுக்கு. ஆனால் இன்னைக்கு அரசாங்கம் வந்து அதெல்லாம் பண்ணிட்டுருக்கு. பெருந்தோட்ட பகுதியில் மலையக மக்கள் பற்றி குறிப்பாக சொல்லணுன்னா, அங்கே இருக்கிற மருத்துவமனை இந்த டிஸ்பென்சரி, அதே மாதிரி அங்கே இருக்க பாடசாலைகள், அங்கே இருக்க வீடு அனைத்தையுமே அரசாங்கம் தான் பண்ணுது. அங்கே இருக்க ரோடு கூட அந்த பெருந்தோட்ட நிறுவனத்தோட தேயில எல்லாமே அந்த ரோட்டில் தான் அவங்களுக்கு லாபமாக மாறும். அந்த ரோட்டு கூட அரசாங்கம் தான் பண்ணிகிட்ருக்கு. அதனால தான் நான் ஒரே ஒரு விஷயம் குறிப்பிட்டு சொல்ல விரும்புகிறேன். இந்த நிலைமையில் நம்ம வந்து பெருந்தோட்ட நிறுவனத்துக்கும் அந்த பொறுப்பை எப்படி ஒப்படைக்கணும்னு பார்த்தாகணும். நாங்கள் சில பெருந்தோட்ட நிறுவனங்களோட பேசியிருக்கோம். அவங்க வந்து என்ன பண்ணுவாங்கன்னா, இந்த ஒரு ரிட்டையர்ட் மெடிக்கல் ஆஃபீஸர் இல்லாட்டி ஒரு மெடிக்கல் ஆஃபீஸரை சம்பளத்துக்கு எடுத்து அந்த டிஸ்பென்சரியில் குவார்ட்டர்ஸை அந்த உட்கட்டமைப்பு வசதியும் சரி செஞ்சு அங்கே உட்கார வைப்பாங்க. நாங்கள் அரசாங்கம் மூலியமாக அந்த டிஸ்பென்சரிக்கு என்னென்ன ரிசோர்ஸஸ் கொடுக்க முடியுமோ கொடுப்போம். ஸோ அப்படி பார்த்தா இன்னைக்கு வந்து ஏதாச்சும் ஒரு பிரச்சனையாக இருந்தால் நுவரேலியா ஜென்ரல் ஹாஸ்பிட்டல் இல்லாட்டி கிளென்கனுக்கு தான் போகணும் என்னோட மாவட்டத்தில். ஆனால் நாங்கள் இந்த திட்டத்தை சரியான முறையில் கொண்டு வந்தால் ஒவ்வொரு 10 பெருந்தோட்டங்களுக்கும் ஒரு மருத்துவமனை கட்டாயம் இருக்கும். இதுக்கும் கட்டாயம் உங்களோட ஆதரவை நாங்கள் கேட்டுக்கொள்கிறோம். இறுதியாக நீங்கள் அந்த பிரதேச செயலக விஷயத்தை பற்றி பேசியிருந்தீங்க. நான் வந்து அதில் உங்களோட நான் முழுமையாக ஒத்துக்கிறேன். இப்போ அப்போ வெளிவந்த கெசட் வந்து காலி மாவட்டத்துக்கும் நுவரேலியா மாவட்டத்துக்கும் வந்துச்சு. ஆனால் காலி மாவட்டத்துக்கு அதை சரியாக அமல்படுத்துனாங்க, நுவரேலியா மாவட்டத்துக்கு அமல்படுத்தலை. இப்போ நாங்கள் அது மட்டும் இல்லாமல் 2021 நான் வந்து ஒரு ராஜாங்க அமைச்சு பதவியில் இருந்து நாங்களும் பல்வேறு அழுத்தங்களை கொடுத்தோம். எங்களால் எப்போ வேலை செய்ய முடியலையோ அரசாங்கத்தோடு அப்போ தான் நாங்கள் வந்து அந்த ஆதரவை வாபஸ் எடுத்தோம். ஆனால் இப்போ கேபினெட் அமைச்சு நாங்கள் வந்து ஜான்வரி 2023 எடுத்தோம். எடுத்த உடனே எங்களால் முடிஞ்ச அளவு நுவரேலியா மாவட்டத்தில் அந்த கெசட்டை முழுமையாக அமல்படுத்த முடியலன்னா கூட எங்களால் நோவுட் மற்றும் தலவாக்கலை பகுதிகளில் நாங்கள் பிரதேச செயலகங்களை உருவாக்கியிருக்கோம். ஆனாலும் அந்த பகுதிகளுக்கு வளங்கள் கொஞ்சம் குறைவாக இருக்குது. ஸோ அதையும் நாங்கள் பேசிகிட்டு இருக்கோம். கட்டாயம் நாங்கள் அதில் ஒரு தீர்வு பெற்றுக் கொடுப்போம்னு சொல்லி விடைபெறுகிறேன். நன்றி.
හරි බොහොම මිසති කරු අනුප පැස්කෝල් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 13ක කාලයක් තියෙනවා.
කරු නියෝජ්‍ය කතානායකතුමනි, පතුවල ජනතාවගේ අධ්‍යාපන පිළිබඳවත් අනිකුත් පහසුකම් පිළිබඳවත් කතිකාවතක් සිද්ධ වෙමින් පවතිනවා. අපේ ගරු විජිතේහෙරත් මන්ත්‍රීතුමා පුන පුනා කියපු දෙයක් තමයි, විශ්වවිද්‍යාල නව සහ විශ්වවිද්‍යාල විවෘත කරන්නට පෙර වතු කියන එක වැරදි සම්පූර්ණයෙන්ම. වතු ආශ්‍රිතව අපේ ජනතාවට අධ්‍යාපන පහසුකම් ලබා දෙන්න කියන එක. අපි දන්නවා වෙනම වතු පාසල් කියලා එකක් අවශ්‍ය නැහැ. අපි ඒක තමයි යෝජනා කරන්න ඕනේ. අපේ රටේ පාසල් පද්ධතියක් තියෙන හොඳ දියුණු අධ්‍යාපනය, මතුකම ගත්තත් මතුකම ප්‍රධාන පාසල් ගණනාවක් තියෙනවා. ඒ සියලුම පාසල්වලට අපේ මතුකම ගත්තත් කල්තර ගත්තත් යවට ජනතාවට ඇතුල් වෙන්න අවශ්‍ය කරන වරම තමයි දෙන්න අවශ්‍ය කරන්නේ. වෙනම පාසල් පද්ධතියක් හදාගෙන තියෙන මේ පාසල් පද්ධතිය පහසුකම් අධ්‍යාපනය දුර්වලයි. ඒ නිසා සමස්ත අධ්‍යාපන පද්ධතියටම මේ ළමයින්ට ඇතුල් වෙන්න ඉතාමත් අවශ්‍ය වටා පිටාව තියෙන එක නිසා ඒක ඇතුල් වෙන්න ඕන. ඒ පහසුකම් තමයි දෙන්න අවශ්‍ය කියලා තමයි මම හිතන්නේ. අපේ පාසලේ අපිත් එක්කම එකට එක පන්තියේ ඉගෙන ගන්න සහෝදරයෙක් තමයි අපි නිර්මාණය කරගන්න ඕනේ. එහෙම නිර්මාණය කරගත්තොත් අපිට පුළුවන් අනාගතයේදී ભેදයෙන් තොරව සහෝදරයෝ වගේ එකට බැඳිලා එකට කසාද බැඳලා එකට දරුවෝ හදලා ජීවත් වෙලා මේ ભેද බින්න වෙච්ච සමාජය නැති කළ දාන්න. ඒක නිසා අපිට අවශ්‍ය නැහැ වෙනම ක්‍රමයක් ඒගොල්ලන්ට අඩු පහසුමක් ලබා දෙන්න. ඒ වගේම තමයි අධ්‍යාපනය ගත්තොත් විදේහරත් මන්ත්‍රීතුමා කිව්වා විශ්වවිද්‍යාල අවශ්‍ය නැහැයි කියලා. නමුත් අපි දන්නවා හෝඩියට ළමයි ලක්ෂ 4ක් විතර ඇතුල් වෙනවා. ඇතුල් වුණාට පස්සේ එයා 1 2 3 4 පන්ති පාස් වෙලා 10 පන්තියට යනවා. 10 පන්තියට ගියාට පස්සේ 11 වසරේදී සාමාන්‍ය පෙළ විභාගය ඉඳලා 130ක් ෆේල් කරලා දානවා එකපාරම. ඊට පස්සේ උසස් පෙළට යනවා. උසස් පෙළට ගිහිල්ලා මේ ලක්ෂ 4ක් ඇතුල් වෙන ශිෂ්‍යයන්ගෙන් 40,000 විශ්වවිද්‍යාලයට යන අවස්ථාව ලබා දෙන්නේ. 90%ක් විශ්වවිද්‍යාල වරමක් නැතුව විභාගාත යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසාම තමයි මෙවර අයවැයේදී මේ රටට ගැලපෙන විශ්වවිද්‍යාල පද්ධතියක් පුද්ගලික ආයෝජ්‍යයන් සහිතව විදේශ ආයෝජ්‍යයන් සහිතව ක්‍රියාත්මක කරන්න යෝජනා කරලා තියෙන්නේ. අපේ දරුවෝ උසස් පෙළ සමත් වෙලා රස්තියාදු ගහනවා අවශ්‍ය ශිල්පීය දැනුම විශ්වවිද්‍යාල දැනුම තාක්ෂණික දැනුම නැතුව. ඒක නිසා තමයි නව අයවැයෙන් දරු ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙන්නේ. සමාජවාදී ධනවාදය කියන්නේ මේක තමයි. විද්‍යහෙරත් මැතිතුමනි මේක තමයි සමාජවාදී ධනවාදයේ නියම සමාජවාදයේ මේක තමයි. සියලුම ශිෂ්‍යයන්ට රැකියාව වෙනකොට අවශ්‍ය වෙන ආකාරයට විශ්වවිද්‍යාල හදන්න මෙවර ආයවැයෙන් අවස්ථා දීලා තිනවා. ඒක අවශ්‍යතාවයක්. විශ්වවිද්‍යාල පද්ධතියේ ඉඳන් අපි සටන් කරා තමයි. නමුත් ඒ සටන වගේ නෙමෙයි අතිවිශාල ශිෂ්‍ය ප්‍රමාණයක් පිට රට යනවා අපේ ඩොලර් අරගෙන. අපේ රටේ ධනය අතිවිශාල ප්‍රමාණයක් ඇදෙනවා පිට රටට. ඒ වගේ අපේ දරුවන් ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ. උසස් පෙළ සමත් ලක්ෂ 4න් 40,000 විශ්වවිද්‍යාලට ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යන් විතරද රටේ ජනතාව නඩත්තු කරන්න ඕනේ? බදු වලින් නඩත්තු කරන්න ඕනේ 40,000 විතරද? මේ රටේ ලක්ෂ 4ක් වෙන ඇතුළු වෙන සියලුම ශිෂ්‍යන්ගේ අනාගතය ගැන අපි හිතන්න ඕනේ රජයක් විදියට. ඒ නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල දාන එක අතිශයම සාධාරණයි. අද රටට ගැලපෙන, ලෝකයට ගැලපෙන, අපේ ආර්ථිකයට ගැලපෙන, අපේ ආර්ථික ශක්තිමත් කරන්න පුළුවන් ක්‍රමයක් වගේම තමයි අපේ දරුවන්ට අධ්‍යාපන ලබා ගැනීම වරම ලැබෙනවා. ඒ වගේම අර කිව්වා වගේම බැංකු පද්ධතියෙන් අපිට ණය ලබා දීමත් ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි සුදුසුකම් සුදුසු පරිදි තෝරාගෙන ප්‍රමිතිය සකස් කර ගැනීම තමයි අපි කළ යුතු දේ. ඒ වගේම තමයි අද අපි කතා කරන මාතෘකාව ඔස්සේ ගත්තොත් එහෙම ජල සම්පාදනය සඳහා අතිවිශාල මුදලක් වෙන් කරලා තියෙනවා මේ අයවැයෙන්. ජීවන් තොණ්ඩමන් මැතිතුමා, එතුමාගේ පියා මාත් එක පාසලේ හිටියේ, එක පන්තියේ හිටියා. ඒක නිසා එතුමාට මම සුබපතනවා. ඒ වැඩසටහන සියලුම ජාතීන් අතර ભેදයක් නැහැ. අර කිව්වා වගේම වතුද නැද්ද කියලා නැහැ, ඉන්දියන් දෙමළ කියලා එකක් නැහැ. අපි ඔක්කොම එකම එක රටේ දරුවෝ, එකම එක රටේ සහෝදරයෝ. අපි දෙමළ ඉගෙන ගන්න ඕනේ, ඒගොල්ලෝ සිංහල ඉගෙන ගන්න ඕනේ, එකට මිත්‍ර වෙන්න ඕනේ, එකට බැඳෙන්න ඕනේ, එකට ආවිවාහ වෙන්න ඕනේ, එක ජාතියක් නිර්මාණය කරන්න ඕනේ. ඒ සඳහා තමයි අපි කටයුතු කළ යුත්තේ. එහෙම නැතුව මේ රටේ අපි ගත්තොත් නැගෙනහිර පළාතයට දින වකුගඩු ප්‍රශ්නය, එතකොට මොණරාගල පැත්තට දින දරිද්‍රතා ප්‍රශ්නේ, මේ රටේ 140ක් දරිද්‍රතා ලේඛනයට යටින් උඩින් ඉන්නේ කියලා කියනවා. එහෙමනම් එක එක්කෙනාට දින එක එක ආකාරයේ ප්‍රශ්න, වතුවල ජනතාවට එක ආකාරයේ ප්‍රශ්නයක් තියෙනවා, මොණරාගල ජනතාවට තව ආකාරයේ ප්‍රශ්නයක් තියෙනවා, යාපනයේ ජනතාවට කුල ප්‍රශ්නයක් තියෙනවා, පීඩනයක් තියෙනවා කියලා කියනවා. අපි දන්නේ නැහැ. ඒ වගේම නැගෙනහිර පළාතේ ජනතාවට දෙන වක්ගඩු ප්‍රශ්නය, මේ සියලුම ප්‍රශ්න විසඳන්න අපි එකට කටයුතු කරන්න ඕනේ. මොන බෙදෙන්න අවශ්‍ය නැහැ. සීතරන් මන්ත්‍රීතුමා කිව්වා වගේ ජාතිවාදයේ උග්‍ර වර්ගවාදයේ පතුරවලා යාපනයේ ඉඳගෙන දෙමළ ජනතාවගේ සෝහන් බිම විතරයි ඒගොල්ලෝ නිර්මාණය කරේ. සීතරන් මන්ත්‍රීතුමාගේ මහවිරුවෝ කරේ මහවිරුවන්ගේ සෝහන් බිම උඩගෙන තමයි ඔය කතා කරන්නේ. මොකද්ද සිද්ධ වුණේ? යුද්ධය නිසා, ප්‍රභාකරන් කරපු දේ නිසා, තව ඔබතුමාලා කරපු දේ නිසා මේ රටේ ජනතාව ඝාතනයට ලක් වුණා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව ඝාතනයට ලක් වුණා.
මහාවීරව සමරකණමේ කරන්න ඕනේ සියලු දෙනාම එකට එකතු වෙලා මේ රට ගොඩනගන්න මේ රට ආර්ථික ශක්තිමත් කරන්න මේ රාජ්‍ය විසින් ඉදිරිපත් කළා තියෙන අයවැය තුලින් පෙන්වන දර්ශනය ක්‍රියාත්මක කරන්න ගරු ජනාධිපතිමාගේ මේ වැඩසටහන රට පුරාම දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන්න කටයුතු කරන එක තමයි කළ යුත්තේ එහෙම නැතුව රට කොටස් වශයෙන් පුද්ගලයන් කොටස් වශයෙන් කල්ලි කණ්ඩායම් හැදලා කටයුතු කරන එක නෙමෙයි මේ රට දිනු කරන්න ඕන නම් ජාති භේදය වර්ගවාදය ආගම් වාදය සියලු දේ නැති කරලා මේ මුළු රටම සියලු දෙනාට පොදු ස්ථානයක් කියලා හිතලා කටයුතු කරන්න ඕනේ යාපනයේ කාටවත් උරුමයක් ඇත්තෙත් නැහැ වෙනම අපි සියලු දෙනාට අයිති දකුණ වෙන කාටවත් අයිතියක් ඇත්ත නැහැ අපි සියලු දෙනාට අයිති නැගිනේ අපි කාටවත් කෙනෙකුට අයිති නැහැ ඒකත් අපි සියලු දෙනාට අයිති බටහිරත් එහෙම තමයි අපි සියලු දෙනාට අයිති මුළු රටම සියලු දෙනාගේ රටක් විවිධ ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න විසඳාගෙන ඉදිරියට යන එක තමයි අපි කරන්න ඕනේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම තමයි වැදගත්කම ඒ වගේම අපි දන්නවා පහුගිය කාලය තුල විරුද්ධ පක්ෂ විසිනුත් අපේ ආණ්ඩු පක්ෂයේ සමහර අය කතා කරා අපිත් එක්ක ස්වාධීනිච පිසුත් කතා කරා සමෘද්ධියට ස්වභාවික මරණයක් ලබා දෙනවායි කියලා සමෘද්ධියට ස්වභාවික මරණයක් සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීම අස්සසුම් බවට පත් කරලා සමෘද්ධි ව්‍යාපාරයේ සුනද්දු විලි කිරීම සඳහා සමෘද්ධියට ස්වභාවික මරණයක් දෙනවායි කියලා වෘත්තීය සමිතිය ඒ වගේම අනිකුත් පිරිසුත් කතා කරා අස්සසුම් ඉවත් කිරීම තුලින් නමුත් හැබැයි ලෙසම සිද්ධෝනි කුමක්ද ගරු ජනාධිපතිතුමා විසින් අවුරුදු 30ක් තිබුණු ප්‍රශ්නය සමෘද්ධි ව්‍යාපාරයේ තුල විසඳුවා අවුරුදු 30ක් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට උසස්ීමේ පටිපාටියක් තිබුණේ නැහැ අනිකුත් රාජ්‍යයන් වලින් විශ්වාමිට ක්‍රම හඳුල්ලා දුන්නා අනිකුත් ක්‍රම හඳුල්ලා දුන්නේ ඒ වගේම තමයි උසස්ීමේ පටිපාටියක් මේදක් තිබුණේ නැහැ ඒක කවුරුද දන්න දෙයක් උසස්ීමේ පටිපාටියක් නැතුව අපි දන්නවා සමෘද්ධි කළමනාකරුවන්ට කළමනාකරු වශයෙන් තමයි ගෙදර යන්න තිබුණේ මර පෙන්ෂන් ගන්නකොටත් විශ්‍රාම ගන්නකොටත් සමෘද්ධි සංගත නිලධාරීන්ට ඇතුල් වෙන සමෘද්ධි සංගත නිලධාරීන් විදිහට එළියට යන්නේ සමෘද්ධි සංගත නිලධාරීන් විදිහට ප්‍රොමෝෂන් සිස්ටම් එකක් තිබුණේ නැහැ ක්‍රමවේදයක් තිබුණේ නැහැ ඒ ක්‍රමවේදය මේ වෙනකොට අපි හඳුන්ලා දුන්නා ගරු ජනාධිපතිතුමා මේ පිළිබඳ පූර්ණ අවධානය යොමු කරලා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සීලම නිලධාරීන්ට ඉතාමත් විධිමත් උසස්ීමේ පටිපාටියක් හඳුන්ලා දීලා ස්ථිර කළා දීලා තියෙන 25,000 කාඩරයකට අපි දන්නවා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට සහකාර කළමනාකරු තර්තුරු දක්වා යන්න පුළුවන් දැන් ඉතාමත් පහසුවෙන් 2109ක් අනුමත කරලා ලබා දීලා තිනවා ඒ වගේම කළමනාකාර තර්තුරු කෙල්ලීම සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට යන්න පුළුවන් විදිහ ක්‍රමවේදයක් සකස් කරලා තිනවා නිශ්චිත විභාගයක් කට ඉදිරිපත් වෙලා ඒ වගේම සමෘද්ධි කළමනාකරුවන්ට මෙතෙක් ප්‍රොමෝෂන් සිස්ටම් එකක් හරියාකාරව තිබුණේ නැහැ ඒක නිසා ජ්‍යෙෂ්ඨ කළමනාකාර තන්ත්‍රය MN7 තන්ත්‍රය යන්න අවශ්‍ය කරන පාරමවර කපලා දීලා තිනවා ඒ වගේම සහකාර අධ්‍යක්ෂ තන්ත්‍රයට යන්න අවශ්‍ය කරන සමෘද්ධි කළමනාකරුවන්ට යන්න පාර කපලා දීලා තිනවා ඒක ඉතාමත් වැදගත් ඒ වගේම කළමනාකාර සහකාරවරුන්ටත් ප්‍රොමෝෂන් සිස්ටම් එක විවෘත කරලා තිනවා දොරවල් විවෘත කරලා තිනවා තමන්ගේ හැකියාව දක්ෂතාවය අනුව කැපවීම අනුව අධ්‍යාපනය අනුව ඉහළට යෑමේ හැකියාව මේක තුළ විවෘත වෙලා තිනවා මේ රජය යටතේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ස්වභාවික මරණයක් නෙමෙයි සමෘද්ධි ව්‍යාපාරයට ලබා දීලා තියෙන නැවත නැගිටීමක් ලබා දීලා තිනවා නැවත ජව සම්පන්නව ශක්ති සම්පන්නව ශක්තිමත් ව්‍යාපාරයක් කියන සමෘද්ධි ව්‍යාපාර නගහිටවන අවශ්‍ය කරන මූලික පදනම දැන් දාලා තිනවා ඒ වගේම තමයි සහකාර අධ්‍යක්ෂ තන්ත්‍රු මෙතෙක් තිබුණු සහකාර අධ්‍යක්ෂ තන්ත්‍රු වැඩි කළා දීලා තිනවා ස්වභාවික මරණය වෙනුවට මැරමින් තිබුණු සමෘද්ධි ව්‍යාපාරය නැගිටවලා ඔළුවෙන් හිටින සමෘද්ධි ව්‍යාපාරය දෙපයින් නැගී සිටින විදියට මේක සකස් කරලා තිනවා දැන් කාටවත් කියන්න බෑ සමෘද්ධි ව්‍යාපාරයට ස්වභාවික මරණයක් ගේන්න තමයි හදන්නේ කියලා අපි දන්නවා සමෘද්ධි ව්‍යාපාරයේ මූලික පරමාර්ථය තමයි සවි බැල ගැනීම මේ රටේ ජනතාවගේ ආර්ථික බිඳ වැටෙනවා නම් සවි බල ගැනීම තමයි අංක එක ඒ වහල් ප්‍රජාවක් පාත්තගෙන යනක නෙමෙයි සමෘද්ධි ව්‍යාපාර තුලින් කරන්න ඕනේ
තුනක කාලයක් තියෙනවා
වහල් ව්‍යාපාර පාත්තගෙන යන්න මේ කරන්න ඕනේ සැබෑ නිදහස ලබා දීලා ශක්ති සම්පන්න පුරවැසියෙක් බවට පත් කරන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා තව දුරටත් මට උපදෙස් ලබා දීලා තියෙන සමෘද්ධි ව්‍යාපාරයේ එම්පාවර්මන්ට් සර්විස් එකක් බවට පත් කරන්න ජනාධිපතිතුමාගේ උපදෙස් මත ඉදිරියේදී එම්පාවර්මන්ට් සර්විස් අපි දන්නවා සයන්ටිෆික් සර්විස් තියෙනවා ශ්‍රී ලංකා පරිපාලන සේවය තියෙනවා වෛද්‍ය සේවය තියෙනවා ප්ලෑනින් සර්විස් දින වගේම මේ සේවයත් රාජ්‍ය අමතිවරයා විදිහට ජනාධිපතිවරයාගේ සහ කැබිනට් අමතිවරයාගේ උපදෙස් මත එම්පාවර්මන්ට් සර්විස් එකක් හදන්න අපි අවශ්‍ය කරන කටයුතු කරනවා. ඊළඟට අපිට තියෙන්නේ බාර දෙන වගකීම් පැහැරන්නක නෙමෙයි, බාර දෙන වගකීම් පැහැරන්නක නෙමෙයි කරන්න තියෙන්නේ. අපිට දැන් වගකීමක් තියෙනවා මේ මුළු රට දුප්පත්කම නැති කරලා සමාජ සයිවල ගැනීම කරන්න. ඒ සඳහා සමෘද්ධි ව්‍යාපාරින් සියලුම නිලධාරීන් තමන්ගේ දෙවුර මතරේ වගකීම ගන්න ඕනේ. ඒ ප්‍රශ්නයෙන් පැල ගියොත් අපිට සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා අපේ බලය, රටේ ජනතාවගේ බලය අහිමි වෙනවා, එම්පවර්මන්ට් එක නැති වෙනවා. ඒ නිසා ශක්තිමත් පුරවැසියන් බිහි කිරීම සඳහා මේ ආර්ථික අභියෝගය පරාජය කරලා ශක්තිමත් ජාතියක් ගොඩනැගීමේදී සමෘද්ධි ව්‍යාපාරයේ පෙරමුණ ගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය හැකියාව, බලය, දැනුම, පිරිස් බලය තියෙන සමෘද්ධි ව්‍යාපාරයට ඒක ඉතාමත් හොඳින් දැනගත යුතු තමන්ගේ ශක්තිය කුමක්ද කියන එක. තමන්ගේ ශක්තිය කුමක්ද කියලා දන්නේ නැත්නම් තමට අනාගතයක් නැහැ ඕනම පුරවැසියෙකුට. ඒක නිසා තමන්ගේ ශක්තිය මේ රටේ දුප්පත්කම නැති කරපු දරිද්‍ර මට්ටම 128 සිට 106 දක්වා පහළ බස්සපු සමෘද්ධි ව්‍යාපාරයට තමයි පුළුවන් වෙන්නේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා රට නියම තැනට ගෙනියන්න. ඒක නිසා ඒක අපි ඒ වගකීම ඉෂ්ට කරනවා. මුළු රට පුරාම ඉන්න සමෘද්ධි නිලධාරීන් අපි හම්බ වෙලා මේ කතිකාවත කරනවා. රටට අවශ්‍ය නායකත්වය, අයවැයට අවශ්‍ය නායකත්වය, සමාජ මතවාදය හදන්න අවශ්‍ය කරන කටයුතු සමෘද්ධි ව්‍යාපාරයත් සම්බන්ධ ඉදිරියට කරනවා. අපි දන්නවා මේවා රායවැය තුල 120%කට ඉඩම් ලබා දෙනවා. ප්‍රාග්ධනය නොමැති ජනතාවට ඉඩම් ලබා දෙන කිතාමත් වැදගත්. ඒක තමයි නියම සමාජවාදය. ඒ වගේම නිවාස නැති අයට, තට්ටු නිවාසවල ඉන්න අයට ඔප්පු ලබා දෙනවා. ඒ ප්‍රාග්ධනය බැංකුවත් එක්ක ගනුදෙනු කළ තමයි ප්‍රාග්ධනය බවට පත් කරන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම විවෘත කළා තියෙනවා. පළාත් සභාවට අතිශිද්ධයල් හදන්න දීලා මේ රටේ උසස් පෙළදී මහා පාර්ලිමේන්තුවේ දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගන්න අවශ්‍ය කරන කාර්යභාරය මේ ආයතන තුල නිශ්ච සිද්ධ කරලා තියෙනවා. අපි අලුත් රටක් හදනවා, අලුත් ගමක් හදනවා, සුබ සාධක රාජ්‍ය වෙනුවට විවසායක රාජ්‍ය හදනවා. ඒක කෙටි කාලීන ගමනක් නෙමෙයි. මතේ හදන්න ඕනේ, ඔළුව හදන්න ඕනේ. ඔළුව හදලා තමයි භෞතික ශක්තිය හදන්න ඕනේ. මානසික දිලිඳුභාවය නැති නොකර අපිට කිසි දිනක භෞතික ශක්තිය හදන්න බෑ. ඒක නිසා මානසික දිලිඳුභාවය නැති කිරීමේ මෙහෙයුම අපි සමෘද්ධි ව්‍යාපාරයෙන් කරනවා. කළා ආර්ථික වශයෙන් ජාපන්න ජාතියක් ගොඩනැගීමේ මේ මෙහෙවරට අයවැයත් සමග අපි ඉදිරියට යනවා. ස්තුතියි.
ඔව් බණ්ඩාර මහත්මයා.
යස් සර්. Sir, under the approval of our Honorable Minister, with you discussed regarding that wastewater project Kandy. So you thought of having Kandy 12,000 connections, but still actually we are given only 3,000. Just clarify how to complete that rest, that 8,000. And also you just tell me Valgampai, Kirimati, Arditan, Omandil, these community water projects still didn't complete. So today I brought here later and I will try to hand over to you. Please, if you can complete those things in this budget, better do that.
Honorable Member,
thank you for your question, Honorable Member. And, in terms of clarification, I think first of all I must say in this house you're one of the members who are constantly worried about the water projects that are going on over there. So basically there are two instruments that we have which we work with. One is the water board and other is the community water supply. And as you're aware, all our projects did stall due to the crisis that went on. And since most of the projects that we had ongoing, if you notice, some of them are 80% and above, some of them are 95% and above. But regardless of the magnitude of which, it has all come to a standstill. But the past few weeks, the team and I have been working extensively on how we can restart these projects. But I'll be more than happy to have a meeting with both the chairman of the water board and also the DG of community water supply with regards to this issue right after this, if that's all right with you, and we can get you an answer. Thank you.
Thank you. සුජිත් සංජය පෙර මෙතන ඔතනට මිනිත්තු 15ක් කාලයක් තියෙනවා.
මුලසන අරුඩ කරු ප්‍රසප් මේ කතා නියුත් කතා නායකතුමනේ අද ඉතාමත් වැදගත් අමාත්‍යංශයක වැසිවිසිය විවාදයට ගන්න අවස්ථාවේදී ඒ සම්බන්ධව අදහස් දක්වන්න අවස්ථාව සරසාදීන් පිළිබඳව ඔබතුමාට අපේ ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමනවා. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා මේ රටේ පොදු ජනතාවට ඉතාම අත්‍යවශ්‍ය දෙයක් තමයි ජල සම්පාදනය. මම හිතන්නේ ඒක ඉස්සර නම් ජල සම්පාදනය ජල සැකසුම් සම්බන්ධව විශේෂයෙන්ම නගර සීමාවන් වල විතරයි සීමා වෙලා තිබුණේ. නමුත් අපි දන්නා අද මේ වෙනකොට විශේෂයෙන්ම නගරබද විතරක් නෙමෙයි ග්‍රාමීය ප්‍රදේශවලත් පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා විශේෂ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වුණා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි මම හිතන්නේ පසුගිය රජයන් කීපයකම විශේෂයෙන්ම ලෝක බැංකු ආධාර යටතේ වැසිප් ව්‍යාපෘති යටතේ මම දන්නා තරමින් විශේෂයෙන්ම ග්‍රාමීය ජල යෝජනා ක්‍රම රාශියක් ක්‍රියාත්මක කරන්න අපිටත් අවස්ථාව සැලසුණා. මම හිතන්නේ මේක ඉතාම ප්‍රයෝජනවත් වෙච්ච කටයුතු සිද්ධ වුණ ව්‍යාපෘතියක් හැටියට මේ අවස්ථාවේදී හඳුන්වන්නට ඕනේ. ඒ සම්බන්ධව මම හිතන්නේ මේ හිටපු අමාත්‍යවරුන්ට ඒ රජයන් යටතේ මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න කටයුතු කරන නිර්දාස කිසිම දිනකටම මගේ ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමන්න ඕනේ. විශේෂයෙන්ම අපි දන්නවා විශේෂ ජල සම්පාදනය ගත්තාම මේ දවස්වල විශේෂයෙන්ම අපේ රටේ ලොකු ආර්ථික ගැටුවක් තියෙන අවස්ථාවක්. අපි දන්නා මේ රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ආර්ථික ගැටලු රාශියකට මුහුණ පාලා තියෙන අවස්ථාවේදී අපි දන්නවා ජල සම්පාදක සම්බන්ධව විශේෂයෙන්ම ජල ගාස්තු වැඩි කිරීම සඳහා පසුගිය කාල සීමාව තුළදී යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබුණා. ඉතින් මම දන්නා තරමින් ගරු අමාත්‍යතුමනි විශේෂයෙන් මේ අවස්ථානුකූල ජනතා විරෝධය නිසා මම හිතන්නේ තාවකාලික ඒක අත්හිටවන්න කටයුතු කරලා තියෙනවා. මම දන්නා තරමින් කැබිනට් මණ්ඩලයේ තීරණය කරලා තියෙන්නේ මේ ජල සම්පේම් සඳහා ගාස්තු එහෙම නැත්නම් ජල ගාස්තු ලබන අවුරුද්දේ නැවත ක්‍රියාත්මක කරනවා කියලා තමයි මම හිතන්නේ ඔබතුමාලා යෝජනා කරලා තියෙන්නේ. Yes, Honorable Minister.
Karuvanthuma.
Honorable Member, sorry, I usually don't interrupt, but you know, this information, it is completely false. The Cabinet did not even consider going for a water tariff increase, neither has the Water Board nor have I as the Minister. What we have been saying is, we are very clear on our stand. Just to clarify completely, February 2023, we said we need to go for a water tariff increase in order to meet the energy consumption cost of 66%.
Okay.
Please let me finish, please. Yes. One second. And apart from that, no, this is from my time, don't worry.
Okay.
So then apart from that, I would also like to confirm that we, in August 2023, we received a water tariff hike to float the water board to make sure it doesn't collapse. And now, at that particular point in time, I very clearly mentioned we are working with the Asian Development Bank on coming up with a water tariff formula. As you're aware, 10 years there has not been a water tariff hike. And the country can't go on like this. This is for my future, no? So when that's the case,
that's right.
We are going for a water tariff formula.
So
and that formula we are working on. And I have always taken the stand that December we will come up with the formula. January we will bring it into effect. We are having discussions. There has been no public opposition. Neither has this gone to cabinet at all. Thank you.
Thank you, Minister. Think about your future, not the government. Okay? Please, yeah. Okay, thank you so much. නියෝජ්‍ය කතානායකතුමනි ඉතින් මේ සම්බන්ධව ගරුතුමාගේ උත්තරේ සම්බන්ධව අපි ඉතාම සතුටටපත් වෙනවා. අපි ඉල්ලීමක් කරන්නේ මේ සම්බන්ධව ජනතාව තුළ තවදුරටත් බර පටවන්නේ නැතුව මේ කටයුතු සඳහා සාධාරණීය පියවරක් අනුගමනය කරන්නයි කියලා. මොකද අපි දන්නවා අද රජයේ ප්‍රතිපත්ති හැටියට හුඟක් අවස්ථාවලදී අපි දන්නා මෙවැනි අමාත්‍යංශ විශේෂයෙන් විදුලි බල අමාත්‍යංශය ගත්තොත් ඒ වගේම අපි දන්නා බලශක්ති අමාත්‍යංශය ගත්තත් මේවා අධික පාඩුවක් ලබනවා. ඒ පාඩුව ලබනකොට මම හිතන්නේ මේ පාඩුව පියව ගන්න විශේෂයෙන්ම රජයේ පැත්තේ යම් කිසි සාධනීය පියවරක් අරගන්නේ නැහැ. ඒ සම්බන්ධව තියෙන වංචා දූෂණ සම්බන්ධව මම දන්නවා නොයෙකුත් අවස්ථාවලදී චෝදනා එල්ල වෙලා තියෙනවා. අද ඒ සම්බන්ධ සිද්ධ වෙන වංචා දූෂණ එහෙම නැත්නම් ඒ ආයතනවල තියෙන අකාර්යමස්ථාවය මේ හැම එකක්ම අද මං හිතන්නේ ඇති වෙන පාඩුව ජනතාව පිටින් තමයි මේ රජයේ පියව ගන්න කටයුතු කරන්නේ. ඉතින් මම ඉල්ලහිටින කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ තත්ත්වය සම්බන්ධව ඔබතුමාලා මේ තියෙන වංචාවක් දූෂණයක් එහෙම නැත්නම් අක්‍රමිතාවක් තියෙනවා නම් ඒව මං හිතන්නේ මැඩලීමට කටයුතු කරන්න ඒ බර ජනතාව පිට තියන්න කටයුතු කරන්න එපයි කියන එක තමයි අපි මේ අවස්ථාවේදී ඉල්ලා හිටින්නේ. ඉතින් අපි දන්නා විශේෂයෙන්ම ජල සම්පාදන අමාත්‍යංශය ගත්තොත් ඔබතුමාට මං කලින් කෝගේ විශාල වකීම් රාශියක් තියෙනවා. අපි දන්නා අද මිලියන ගණනාවක් වැය කරලා විශේෂයෙන්ම ලෝක බැංකු ව්‍යාපෘති යටතේ ඒ වගේම අනිකුත් ආධාර ව්‍යාපෘති යටතේ නොයෙකුත් ආකාරයේ ව්‍යාපෘති ගණනාවක් අද වෙනකොට ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මම නියෝජනය කරන ගමත්තිතුමනි මම නියෝජනය කරන කෑගලු දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම රුවන්වැල්ලේ මං හිතන්නේ විශාල ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න අපි ආරම්භ කෙරුවා 2018 වසරේ මං හිතන්නේ මතකේ නිවැරදි නම්. ඉතින් අද වෙනකම් මම හිතන්නේ අවුරුදු 4ක් ගත වෙලා තියෙන අවස්ථාවේ තවදුරටත් අපිට මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න අවස්ථාව ලැබිලා නැහැ. රුවන්වැල්ල වෝටර් ප්‍රොජෙක්ට්. ඉතින් ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ඉල්ලීමක් කරන්නේ දැනට අපි දන්නා තරමින් phase 1 සහ phase 2 ඒ කියන්නේ අධිර 1 සහ අධිර දෙකනාදී වශයෙන් තමයි මේක ක්‍රියාත්මක කරන්න යෝජනා කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නා තරමින් කොරියානු රාජ්‍යයෙන් මිලියන ගණනාවක මුදල් ආධාර ලැබිලා තියෙනවා. ඒ වගේ විතිරි කොටස රජයේ ශ්‍රී ලංකා රජයේ මුදල් වලින් ඒ අරමුදල් සපයාගෙන තමයි මේ කර්ම මේ මේ යෝජනා ක්‍රමයේ අවසන් කරන්නට කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒකේ යම්කිසි ප්‍රමාදයක් තියෙනවා ගරු නියෝජ්‍ය කතා නැගතුමනි. මේකට හේතු වෙලා තියෙන්නේ මං හිතන්නේ දෙවනි පියවරට අවශ්‍ය කරන මුදල් ටික. ඒ කියන්නේ බිලියනක විතර රුපියල් බිලියනක විතර මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ බිලියන විතර මුදල් ප්‍රමාණය සපය ගන්න පුළුවන්කම ලැබුණොත් මේ වැඩ කටයුත්ත කඩිනම් කරන්න පුළුවන් කියලා තමයි ඒ ව්‍යාපෘතියේ බාරව ඉන්න අපේ ජල සම්පාදනයේ ඉන්න නිලධාරි මහත්වරු ටික ප්‍රකාශ කරන්නේ. ඒ නිසා නියෝජ්‍ය කතා නැගතුමනි මම මේ අවස්ථාවේදී ගරු අමාත්‍යතුමත් ඉන්න නිසා විශේෂයෙන් මම ඉල්ලා සිටින්න කැමතියි. මොකද මේක ඉතාමත් වැදගත් යෝජනා ක්‍රමයක්. මම හිතන හැටියට මේ යෝජනා ක්‍රමයේ සම්පූර්ණ වශයෙන් ඉවර කරගත්තු ගරු අමාත්‍යතුමනි අනිවාර්යයෙන්ම පවුල් 10,000කට වැඩි සංඛ්‍යාවකට මේ ප්‍රදේශයේ නියෝජනය කරන විශේෂයෙන්ම රුවන්වැල්ල ඒ වගේම යටිඅතර මැතිවරණයේ කොටසක් ඒ වගේම බුලත් කෝපිනිය ප්‍රදේශයේ කොටසක් ඒ වගේම මම හිතන්නේ වරකපොළ ප්‍රදේශයේ අඟුරුවැල්ල ප්‍රදේශයේ දක්වා ඉතින් දැන් කිලෝමීටර් 5ක් විතර ප්‍රමාණයක් ඒ වගේම කන්නත්තර ග්‍රාමය කන්නත්තර ජනපදයේ කියන ප්‍රදේශ රාශියක් ආවරණය කරන්න මේ කටයුත්ත හේතු වෙනවයි කියලා මම කියන්න ඕනේ. ඒ නිසා මේක ඉතාමත් වැදගත් යෝජනාවක් ඇට ගරු මේ අමාත්‍යතුමනි ඔබතුමා කඩිනම් කරලා මේකට මුදල් සපය ගන්න අපිට අවස්ථාව සලසා දුන්නොත් මං හිතන්නේ මේකේ ලොකු ප්‍රයෝජනයක් අපේ ප්‍රදේශවාසීන්ට ඇති වෙනවයි කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඊට අමතරව මම දන්නා විශේෂයෙන් මම මැදිහත් වෙලා විශේෂයෙන්ම පහුගිය රජයේ කාල සීමාව තුදී අපි තවත් ග්‍රාමීය ලෝක බැංකු ආධාර යටතේ වසත් ක්‍රියාපති යටතේ අපි යෝජනා ක්‍රමයක් පටන් ගත්ත බුලත් කෝපිටිය ඒකෙත් මං හිතන්නේ පවුල් 5000කට විතර ප්‍රමාණයකට විශාල වශයෙන් ප්‍රයෝජනයක් වෙනවා. ඉතින් ඒකෙත් මං හිතන්නේ වැඩ කටයුතු වල යම්කිසි ප්‍රමාදයක් තියෙනවා. ඒ වගේම මම දැකපු තව කාරණාවක් තමයි ගරු අමාත්‍යතුමනි විශේෂයෙන් මේකේ ජලනලයේ කටයුතු. මොකද අපි දන්නා තරමින් මේ බුලත් කෝපිටිය වරාවල එහෙම නැත්නම් කෑගල්ල මාර්ගයේ නැවත වරක් සංවර්ධනය කරන්න එහෙම නැත්නම් පුළුල් කරන්න කටයුතු කළ තියෙන අවස්ථාවක්. නමුත් මම දැක්ක මම පෞද්ගලිකව දැක්ක දේ තමයි විශේෂයෙන් ජලනල එළීමේදී ඒ වගේම අපි දන්නා තරමින් ඒ හුඟාක් වෙලට දැනට මාර්ග පද්ධතියේ තියෙන ප්‍රමාණයට තමයි ජලනල පද්ධතිය එළන්න කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ ඇත්ත මේ තුල තමුන්නාසෙලා ඒක පුළුල් කරලා එහෙම නැත්නම් ඊට එහා පැත්තට යන්නට එහෙම නැත්නම් නැවත සංවර්ධනය කරනකොට ඒකට තියෙන බාධාවල් මගහරව ගන්න යම්කිසි මුදලක් නැති වෙන්න පුළුවන්කම ඇති. නමුත් ඒක මං හිතන්නේ යථා කාලයේදී ඉදිරි අනාගතයේ දිහා බලනකොට කරමුත්මනේ මං හිතන්නේ අපි ඒ ගැන කල්පනා කරලා මොකද ඉදිරි කාලයේදී මාර්ග පුළුල් කිරීම සම්බන්ධව අපි කරුණු සැලකිල්ලට අරගෙන මේ ජලනල යෙදීම කරනවා නම් මං හිතන්නේ ඉතාමත් වැදගත් කියලා මම මේ අවස්ථාවේදී ඔබතුමාට යෝජනා කරන්න කැමතියි. මොකද නැත්තම් මේක නැවතවරක් මේ කටයුත්ත කරනකොට අපිට විශාල වියදමක් දරන්න වෙයි. නැවතවරක් ජලනල ටික ගොඩ දාලා ඒව නැවතවරක් හවිකරන්න එහෙම නැත්තම් ඒව නැවතවරක් ඒලන්න කටයුතු කරනකොට. ඉතින් මේවා මං හිතන්නේ ඉතාමත් සැලකිල්ලට ගන්න ඕනේ. අපි ඒ ප්‍රදේශ විතරක් නෙමෙයි අපි දන්න හුඟාත් තැන්වල අද මේ ජලනල නෙලනකොට එහෙම නැත්තම් වෙනත් ව්‍යාපෘතිය සඳහා මාර්ග රසිතේ කඩනකොට අපි ඉදිරි අනාගතය ගැන සලකන්නේ නැහැ. හුඟක් අවස්ථාවල් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට ඒ වෙලාවට අපිට තියෙන මුදල් ප්‍රමාණය දිහා බල්ලි වෙලා අපි එම ප්‍රමාණයෙන්ම තමයි ඒ කටයුත්ත කරන්නේ. ඊට පස්සේ නැවතවරක් මාර්ග පළල් කරනකොට එහෙම නැත්නම් මාර්ග සංවර්ධනය කරනකොට නැවතවරක් අපිට නිවරක් එහෙම නැත්නම් විශාල මුදලක් මේ සම්බන්ධයෙන් වැය කරන්න සිද්ධ වෙනවා කියලා මම තව කියන්න ඕනේ. අනිත් පැත්තෙන් මම ගත්තොත් එම් පසුගිය දවස්වල ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට තවත් ප්‍රශ්නයක් තිබුණා. මේ ජලනල සම්බන්ධත ලබා දීම ඒ වගේම ජලනල නඩත්තු කටයුතු සම්බන්ධව ඒ වගේ මේ අවශ්‍ය කරන ද්‍රව්‍යවල පිංගයක් තිබුණා කියලා ලොකු මැසිවිල්ලක් තිබුණා විශේෂයෙන්ම ජල සම්පාදන මණ්ඩලවල ඒ ව්‍යාපෘති කාර්යාලවල එහෙම නැත්නම් නඩත්තු ඒකකවල. ඉතින් මම ඉල්ලා හිටනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු ඇමතිතුමනි ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරන්න විශේෂයෙන්ම ජලනල සම්බන්ධතා ලබා දීමේදී ඒ සම්බන්ධ ප්‍රමාදයක් නැතිව අවශ්‍ය කරන ගාස්තු අය කරලා ඒවා කඩිනමින් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා නම් මං හිතන්නේ ඉතාමත් වැදගත් කියලා මම මේ අවස්ථාවේදී ඔබතුමාට යෝජනා කරන්න කැමතියි. ඊට අමතරව ගරු ඇමතිතුමනි විශේෂයෙන්ම ජලය සම්බන්ධව කතා කරන වගේම ගරු අමාත්‍යතුමාට මං හිතන්නේ ඔබතුමාගේම දිස්ත්‍රික්කයේ එහෙම නැත්නම් ඔබතුමාගේම ජනකොටස නියෝජනය කරන වැදගත් අමාත්‍යංශයත් හම්බෙලා තියෙන ඔබතුමාට ඒ වතු යටතල පහසුකම් අමාත්‍යංශය. ඉතින් මම දන්නා තරමේ විශේෂයෙන්ම මේ වතු යටතල පහසුකම් අමාත්‍යංශය ගත්තොත් එහෙම ගරු අමාත්‍යතුමනි මේක ඉතාමත් වැදගත් අමාත්‍යංශයක්. මොකද අපි දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ ඔබේ පියතුමත් ඒ වගේම අනිකුත් හැම කෙනාම මේ අමාත්‍යංශයේ නියෝජනය කෙරුවා කාලාන්තරයක් තිස්සේ ඉඳන්ම. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි වතු කම්කරු ජනතාව දිහා බලනකොට ඒ වගේම මේ වතු යටතල අමාත්‍යංශයේ තිබ්බා වුණත් ඒ අයගේ ප්‍රශ්න ටික අපිට විසඳගන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. විශේෂයෙන් මම මේ කියන්න ඕනේ. මොකද අපි දන්න හැමදාම වතු කම්කරු ජනතාව ගැන අපි කතා කරලා තියෙනවා. වතු කම්කරුවන් අවුරුදු 200ක් වෙනවා මේ රටට ඇවිල්ලා. ඒ වගේම වතු කම්කරු ජනතාවට සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ කියලා තමයි අපි හැම වෙලාවෙම කතා කරන්නේ නියෝජ්‍ය කතානායකතුමනි. නමුත් අපි දන්නවා ඒ අයට සාධාරණයක් ඉෂ්ට කරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවද? අපි හැමදාම ඉගෙනුවෙන් කතා කරුවා විතරයි. ඉතින් මම ඉල්ලා හිටනවා විශේෂයෙන්ම දැන් මේ වතු යටතල පහසුකම් අමාත්‍යාංශයෙන් මගින් අපි දන්න විශාල වැඩ කොටසක් මේ වතු කම්කරු ජනතාව වෙනුවෙන් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ සම්බන්ධව යහපත් අරමුදල්, ඒ කියන්නේ අවශ්‍ය කරන අරමුදල් ටික සපේ ගත්තොත් මං හිතන්නේ ඒ ඇට දැවත අඩුම කරේ මේක වකවානුව තුලවත් මේ අවුරුදු 200ක් ගත වෙච්ච අවස්ථාවේ වුණත් කමක් නැහැ. ඒ ඇට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් නම් ඒක තමයි අපිට කරන්න පුළුවන් ඒ කම්කරු වෙනුවෙන් ඒ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් යුතුකම කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. අනික් කාරණාව තමයි ගරු සභාපති මේ නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා දැන් වතු යටතල පහසුකම් අමාත්‍යාංශය විතරක් මේ කටයුත්ත කරන්න බෑ. මොකද අපි දන්නවා විශාල වතු සමාගම් රාශියකට තමයි උගක් වෙලාට මේ නුවරළී දිස්ත්‍රික්කයේ, ඒ වගේම බදුල්ල මහනුවර, ඒ වගේම අපි නියෝජනය කරන කෑගල දිස්ත්‍රික්කයේ විශේෂයෙන් වතු සමාගම් රාශියකට මේ පැවිදි ක්ෂේත්‍රයේ ඉන්න කම්කරු ටික ඒ වතු සමාගම් වලට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් වතු සමාගම් පැත්ත ගත්තොත් එහෙම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉතාමත් කනගාටුදායකයි. මොකද ඒ කාලේ අපි දන්නවා ජනතා වස්සංවදන මණ්ඩලය තියෙනකොට, එහෙම නැත්නම් රාජ්‍ය වැවිලි සංස්ථාව තියෙනකොට අපි දන්නවා යම් යම් සුබ සාධන කටයුතු කෙරුණා. ඒ වගේ මාර්ග සංවර්ධනය සඳහා යම් කිසි මුදල් ප්‍රමාණයක් ලැබුණා. ඒකේ වතුකම්කරු නිවාස ව්‍යාපෘති වැඩි දියුණු කරන්නට ඒ කාලේ සුභිමාතුල අපි දන්නවා නොයෙකුත් ආකාරයේ ව්‍යාපෘති ඒ කාලේ අපි ක්‍රියාත්මක කරන්න කටයුතු කෙරුවා. නමුත් දැන් මේ වතු සමාගම් වලට පැවරුවාට පස්සේ දරු නියෝජ්‍ය කතානායකතුමනි වතු සමාගම් වලින් කිසිම සත්කාරයක් මේ වතුකම්කරුගේ සුබ සාධනය සඳහා සිද්ධ වෙන්නේ නැහැ. මම දන්නා තරමේ කිසිම මුදලක් ඒගොල්ලෝ මේ මාර්ග සංවර්ධනය වෙනුවෙන්, එහෙම නැත්නම් වතු නිවාස සංවර්ධනය වෙනුවෙන් ඒව වැඩි දියුණු කරන්න, එහෙම නැත්නම් නැවත වරක් ඒගොල්ලන්ගේ වහලවල් අලුත් වැඩියා කරන්න මේ වගේ වැඩ කටයුත්තක් කිසිම දෙයකට මුදල් වෙන් කරන්න වතු සමාගම් අද වෙනකොට කටයුතු කරලා නැහැ කියලා මම කියන්න ඕනේ. ඒසම මම ගරු අමාත්‍යමනි ඔබතුමාගේ ඉල්ලා හිටින්නේ මේ සම්බන්ධව ජනාධිපතිතුමත් එක්ක අවධානය යොමු කරන්න ඕනේ. මොකද වතුකම්කරු හුඟක් වෙලාට ලාභය විතරයි කල්පනා කරන්නේ. ඒ අය වතුකම්කරුගේ සුබ සාධනය ගැන කල්පනා කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ලාභය ගැන කල්පනා කරන හැම අවස්ථාවෙදිම අපි ඒ අයත් එක්ක ප්‍රශ්න කරනකොට කියන්නේ මොකද්ද? ඒ අය හැම වෙලාවෙම මේ වතු පාඩුවට යනවා කියලා තමයි කියන්නේ. ඉතින් මම කිව්වා වගේ අර අපේ ඉස්සලා කතා කරපු අමාත්‍යතුමාත් කිව්වා
මිනිත්තු දෙකක් කාලයක්
තිබුණා. මේ සම්බන්ධව කරු අමාත්‍යතුමා මේ කතාව මම ඉවර කරන්නම්. විශේෂයෙන් මේ සම්බන්ධව දැඩි අවධානය යොමු කරන්න වෙනවා. මොකද මේ වතු සමාගම් මම දන්නා තරමින් අධික ලාභයක් ලබනවා. ඒ අධික ලාභයක් ලැබුණොත් මේ ජනතාව වෙනි වතුකම්කරු ජනතාවගේ සුබ සාධනය සඳහා කිසිම මුදලක් වෙන් කරන්න කටයුතු කරපු නැති නිසා මම ඔබතුමාගේ ඉල්ලකින් ඉන්නවා ජනාධිපතිතුමත් ඒ වගේ මේ වතු සමාගම් සම්බන්ධව සාකච්ඡා කරලා මේවා සම්බන්ධව භාණ්ඩාගාරයේ මේකේ සත්‍ය අසත්‍යතාවය හොයලා බලලා යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අඩුම ගානේ යම් කිසි මුදලක් මේ වතුකම්කරුගේ සුබ සාධනය සඳහා වෙන් කරන්න කටයුතු කරන්නයි කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලා හිටනවා. ඒ වගේම ඉඩම් ප්‍රශ්නය ගැන කතා කරුවා. දීර්ඝ වශයෙන් අපි ඉඩම් ගැන කතා කරමු. ඔබතුමාලා ඊයේ ප්‍රදේශات ඒ වසර දේශීක කම්කරුවන්ගේ සමරන අවස්ථාවේත් ඔබතුමාලා කිව්වා අනිවාර්යයෙන් ඉඩම් දෙනවයි කියලා. මේ ඉඩම් දෙන එක ගැන හැමදාම අපි කතා කරුවා විතරයි ඒකත්. ඒකත් තවදුරටත් ප්‍රමාද කරන්න එපා. මේක අඩුම ගානේ වතුත් එක්ක සමාගම් මේක සාකච්ඡා කරලා වතු වෙන් කරගන්න, අඩුම ගානේ වතු හඳුනගන්න, මේ ඉඩම් මොනවද හඳුනගන්න, මේ වතුකම් කරුවන්ට බෙදා දෙන්න පුළුවන්. ඒක දැන් ආරම්භ කරුත් මං හිතන්නේ අපිට ඉදිරි කාලේදී නිවාස හදන්න මුදල් ටික හොයාගන්නකෝ ඉඩම් ටික හොයාගෙන අවසන් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේකේ මැනුම් කටයුතු කරන්න තියෙනවා, ගොඩාක් වැඩ කටයුතු කරන්න තියෙනවා. ඒස ඔබතුමාලට මේක මැදිහත් වෙලා දැම්මම කඩිනම් කරන්න පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත් හැටියට සලකනවා. මට මතකයි විශේෂයෙන් මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ පිටපු ඉඩම් මාමාත්‍ය අපේ ආණ්ඩුව කාලේ ගායන්ත කරුණාතිලක මැතිතුමාට. මොකද එතුමා සෑහෙන උනන්දුවක් ගත්තා මේ වතුකම් කරන මිඩන් ටික ලබා දෙන්න ඕනේ කියලා මූලික වැඩ කටයුතු කරන්න. ඒ නිසා ඒ කටයුත්ත ඔබතුමා කඩිනම් කරන්නයි කියලාත් මම මේ අවස්ථාවේ දීලා හිටනවා. අවසාන වශයෙන් මට එක කාරණාවක් මතක් කරන්න තියෙනවා ගරු ඇමතුමනි විශේෂයෙන්
අවසන් කරන ගර්මන්තවා.
මේ තව විනාඩියක් දෙන්න ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් මේ ජල සම්පාදනයේ සේවකයෝ ගැන යම් කිසි ගැටලුවක් තියෙනවා විශේෂයෙන්ම කැබිනට් මණ්ඩල තීරණ සලකා හරිමින් බාහිරින් ඉංජිනේරු සහකාර තන්ත්‍ර සඳහා බදවා ගැනීම සම්බන්ධව මේ ලිපියක් ඉදිරිපත් කළ දින අපිට මේ අවස්ථාවේදී ඔබතුමාගේ අවධානය යොමු කරන්නයි කියලා මේකේ වෙලා තියෙන ගරු අමාත්‍ය මේ අමාත්‍යමනේ අභ්‍යන්තර සේවකයන්ට කාර්මික සහකාර, ඒ කියන්නේ ටෙක්නිකල් ඇසිස්ටන්ට් තනතුරු ලබා ගැනීම අවස්ථාව අහිමි වීම. ඉතින් මේකේ ජල සම්පාදන මණ්ඩලයේ බදවා ගැනීම හා උසස් කිරීමේ පටිපාටියට අනුව ඉංජිනේරු සහකාරවරු කාඩරේ මුළු තනතුරු සංඛ්‍යාවේ 125% ප්‍රතිශතයක් නොඉක්මන ලෙස පුහුණු අභ්‍යන්තර සේවකයන් කාර්මික සහකාරවරු ලෙස සිටිය හැකි බව සඳහන් වී ඇත. එතට ගරු අමාත්‍යමනේ ඒ අනුව නමුත් මෙම නියමය මෙතෙක් හිටුවේ නැත. මේ අනුව මීට අදාළ තාක්ෂණික සහතික පාඨමාලාව සමත් සේවා කාලයේ සපුරා සිටියද ඔවුන්ට එම තනතුරු ලබා ගැනීමට අවස්ථාව සලසා ගැනීමට අවස්ථාවක් නොලැබී ඇත. ඒ නිසා 2022 කාර්මික වර්ෂයේදී කාර්මික සහකාර තනතුරු සඳහා අභ්‍යන්තර ආයුධපත් කැඳවා මාණ්ඩලීය මුදල් යොදවා බාහිර ආයතනයක් මගින් විභාගයක් පවත්වා ඒ ප්‍රතිඵල සිවිල් තනතුරු 13ක් යාන්ත්‍රික තනතුරු 5ක් ලබා දෙදී අති නමුත් අභ්‍යන්තර 125 සැසඳීමේදී අභ්‍යන්තර සේවකයන්ට හිමි තනතුරු සංඛ්‍යාව මෙතෙක් හිමි වෙලා නැහැ. ඒ නිසා ගරු අමාත්‍යමනි කැබිනට් මණ්ඩලයේ තීරණය නොසලකා හැරලා මේ ඉංජිනේරු සහකාර තනතුරු බඳවා ගැනීම කොන්ත්‍රාත් පදනමනි ව්‍යාපෘති සඳහා බඳවාගෙන සිටි අය අභ්‍යන්තර සේවය ස්ථිර කරලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයෙන් අභ්‍යන්තර සේවය කරපු අයට උසස් වීම් ලබා ගන්න හැකියාවක් ලැබිලා නැහැ. ඒ සම්බන්ධයෙන් එයට අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ගරු අමාත්‍යමනි ඔබතුමාගේ ආරුණික අවධානය මේ සම්බන්ධ යොමු කරලා මේ යට සාධාරණයක් ඉෂ්ට කරන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම අද මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමි. මගේ වැඩසටහන ප්‍රසංග කරනවා.
බොහොම සිතේ ඔබතුමාට ගරු අමාත්‍යමනි මේ දිවා විවේකයේ සභාවේ කටයුතු අවසන් කර antecedent මේ දිවා විවේකයෙන් පසුව මේ පිළිතුරු දෙන්න පුළුවන්. දිවාහාර විවේකයේ සඳහන් සභාවේ කටයුතු පසු 1 දක්වා අත්හිටවන ලදී.